අයිබෝවන් ආදරණීය දුවෙ පුතේ, ඌවේ ගුරු කෙතරින් මේ සූදානම බුද්ධ ධර්මයේ පාඩම ගෙන එන්නට. අද දවසේ බුද්ධ ධර්මයේ පාඩම ඔබට කියලා දෙන්නේ බදුල්ල විහාර මහදේවි බාලිකා මහවිද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.
සුබ දවසක් දරුවනේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී හැමදාමත් ප්‍රශ්න අහන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ධර්ම සංගායනා. දරුවනේ, අපේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය අවුරුදු 45 පුරාවටම භාරතයේ විවිධ රාජ්‍යවල ගම් නියම්ගම් ජනපදවල සැරිසරමින් ලෝකයාට හඳුන්වා දෙන්න පෙළඹුණා. මොකද දරුවනේ, එතෙක් ලෝකයේ පැවති ආගමික චින්තාවන් අතර බුදු දහම හරිම සුවිශේෂී එකක්. ඒ දහම හරිම ගාම්භීරයි, හරිම ප්‍රණීතයි, ගාම්භීරයි, නුවණැත්තන්ට ගෝචර වූ දහමක්. ලේසියෙන් අවබෝධ කරගන්න බෑ, තර්ක කර කර අවබෝධ කරගන්නත් බෑ. හරිම විශිෂ්ට දහමක්. ඒ වගේ දහමක් දේශනා කරමින් තමන්ගේ මුළු ජීවිත කාලයම කැප කරපු බුදුන් වහන්සේ. අපි දන්නවනේ දරුවනේ, පාවානුවරදී පිරිනිවන් පෑවා. ඉතින් දරුවනේ, සැරියුත් මුගලන් ආදීන් වගේම බුදුන් වහන්සේත් පිරිනිවන් පෑවගෙන් පස්සේ මොකද වුනේ? ගිහි ජනතාව තුළ මේ බුදු දහමේ අනාගතය පිළිබඳව පැවතුනේ මහා බයක්, මහා පුදුමයක්. සසුර රැක ගැනීම පිළිබඳ, පවත්වාගෙන යාම පිළිබඳ සම්පූර්ණ වගකීම පැවරුනේ භික්ෂූන් වහන්සේලාට. ඒ අනුව අවංකව කැපවීමෙන් ලාභ කීර්ති බලාපොරොත්තුවකින් තොරව ලෝකයාට මේ උතුම් දහම හඳුන්වා දීම මේ විමුක්තිලාභී භික්ෂුන් වහන්සේලාගේ එකම වගකීම වුණා. බුදුන් වහන්සේ විසින්ම උන්වහන්සේගේ ජීවිතයේ අවසාන භාගයේදී ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වා, ආනන්ද, මගේ ඇවෑමෙන් පස්සේ මන් විසින් මේ දේශනා කරන ලද ධර්මය, ඒ වගේම විනය සහස්තුවරයා වශයෙන් තියාගන්න කියලා. ඉතින් මේ බුද්ධ වචනය අනුව කටයුතු කරන්න අපේ මහා තෙරුන් වහන්සේලා දිවිහිමියෙන්ම කැප වුණා. දිවිහිමියෙන්ම කැප වුණා කියන එකට සාක්ෂි ඉතිහාසයේ දරුවනේ බොහෝ තැන්වල දකින්න පුළුවන්. දැන් මේ බුදුදහමේ ස්ථිර පැවැත්ම සඳහා සිදු කරපු නොයෙකුත් ක්‍රියාකාරකම් අතර මෙන්න මේ ධර්ම සංගායනා විශේෂ තැනක් ගන්නවා. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය, ඒ වගේම පනවන ලද විනය භික්ෂුන් වහන්සේලා එකතු වෙලා සජ්ජායනා කිරීම තමයි අපි සංගායනාවක් කියලා සරලව කියනවනම්. විවිධාකාර බාහිර අභ්‍යන්තර මේ බලපෑම් නිසා අපේ ත්‍රිපිටක බුද්ධ වචනය විනාශයට සිදුවෙන්න තිබුණු අනතුරු වළක්වලා නොයේක් දුර්මතවලින් බුද්ධ ශාසනය කිලිටි වෙන්න නොදී ආරක්ෂා කර ගැනීමට විශේෂයෙන්ම දරුවනේ උපකාරී වුණේ මෙන්න මේ ධර්ම සංගායනා. ඒ අනුව ධර්මදර, විනයදර, මහතෙරුන් වහන්සේලා එකතු වෙලා අපේ බුදුන් වහන්සේ වදාළ ධර්මය කුමක්ද, එතනදී මොන සූත්‍ර දේශනාවන් කොහොම දේශනා කරන ලද්ද, මොන මොන විදිහේ විනය ශික්ෂාවන් පනවන ලද්ද කියලා සාකච්ඡා කරලා සාමූහික එකඟතාවයකට පැමිණීම සංගායනාවක් තුලින් සිද්ධ වුණා. ඒ වගේම සදොස්තෙන් නිදොස් කිරීම, වැරදි තෙන් නිවැරදි කිරීම මෙතනදී සිද්ධ වුණා. විනයෝ නාම සාසනස්ස ආයු. විනයෝ නාම සාසනස්ස ආයු. විනය සාසනේ ආයුසයි. විනය පවතින තාක්කල්හිම බුද්ධ සාසනය පවතිනවා කියන එක තීරවාදී භික්ෂුන් වහන්සේලා තීරුන්ගෙන හිටිය දරුවනේ. ඒ නිසාම මේ නිර්මලවාදී තෙරවාදී බුදුදහම ආරක්ෂා කරගනිමින් විනය ගරුකව ශික්ෂාකාමීව භික්ෂු සමාජයේ මේ පවත්වා ගැනීමේ වගකීම ඉටු කිරීමට මහතෙරුන් වහන්සේලා මැදිහත් වුණා. ඒක ඉෂ්ට කරේ දරුවනි මෙන්න මේ සංගායනාවලින්. ඒ අනුව බලනකොට තෙරවාදී බෞද්ධ සම්ප්‍රදාය මගින් පවත්වපු සංගායනා හයක් ගැන සඳහන් වෙනවා. ඒකෙන් පළමුවෙනි එක තමයි අර බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා මාස 3කට පස්සේ මගධ රාජ්‍යයේ රජගහනුවරදී. දෙවැනි ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණය වසර 100කට පස්සේ විශාලා මහනුවරදී. තුන්වැනි ධර්ම සංගායනාව බුදුන් වහන්සේ පිරිනිවන් පාලා වසර 236ක් ගිය තැන පැලලොප් නුවරදී පවත්වලා තියෙන්නේ. හතරවෙනි ධර්ම සංගායනාව ලංකාවේ මාතලේ අනු විහාරේ නැත්නම් ආලෝක විහාරයේදී. පස්වෙනි ඒ වගේම හයවෙනි සංගායනා බුරුමයේදී පවත්වලා තියෙනවා. මීට අමතරව දරුවනේ ಭಾರತේම පැවති හතරවෙනි ධර්ම සංගායනාවක් ගැන සඳහන් වෙනවා. ඒ සංගායනාව තෙරවාදී සම්ප්‍රදායට අයිති නෑ කියලයි කියන්නේ. මේ සංගායනා සියල්ලක්ම අපේ විෂය නිර්දේශයට අදාළ නිසා ඒ අනුව හැම සංගායනාවක් ගැනම අපි අවබෝධය ලබා ගන්න ඕනේ. දැන් අපි පළවෙනි සංගායනා වරම් බලමුකෝ. අපි මේ සංගායනා 1, 2, 3, 4 පිළිබඳව කෙටියෙන් හෝ අවබෝධයක් ලබා ගමු. අපි දැන් මේ පළවෙනි සංගායනා වරම් බලමුකෝ. මේ සංගායනාව පැවැත්ුණේ දරුවනේ දන්නවනේ ඕගලම් සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙලා හරියටම මාස 3කට පස්සේ. මොකද්ද මේ සංගායනාව පවත්වන්න හේතුව? හේතු නම් ගොඩක් තිබුණා දරුවනේ. ඒත් මේ සඳහා බලපාපු ප්‍රධාන හේතුව, එහෙම නැත්නම් ආසන්නම හේතුව උනේ ඔයාලා දන්නවා සුභද්‍ර කියන භික්ෂුවගේ අභද්‍ර වූ, අශ්ලීල වූ, අශෝභන වූ කැත වචනය. ඒක දන්නව නේද? මොකද්ද දරුවනේ මේ අශෝභන වචනය? දැන් සම්බුද්ධ පරිනිර්වාණය පිළිබඳ ආරංචි වූ පෘථග්ජන භික්ෂූන් වහන්සේලා රහත්භාවයට පත් නොවිච්ච පෘථග්ජන භික්ෂූන් වහන්සේලා හැමෝම හඬා වැළපෙන අවස්ථාවේ මහලු කල පැවිදි වෙච්ච සුභද්‍ර කියන භික්ෂුව ඒ පිරිස අතරට ඇවිල්ලා හඬා වැළපෙන භික්ෂූන් පිරිස අතරට ඇවිල්ලා මෙන්න මෙහෙම අහනවා. මහණෙනි නොහඬව නොවැළපෙව්. ඇයි මේ හඬා වැළපෙන්නේ? හඬන්න එපා. වැළපෙන්න එපා. මේ අපි වැළපෙන්නේ නේද? ඇයි මේ අපි මේ වැළපෙන්නේ? අපි සතුටු වෙන්න ඕන වෙලාවක ඇයි මේ හඬා වැළපෙන්නේ කියන නිර්ලජ්ජී ප්‍රකාශේ, ලැජ්ජ නැති ප්‍රකාශය බුද්ධ පුත්‍රයෙක්ගේ කටින් පිට වුණ මෙන්න මේ වගේ ලැජ්ජ නැති ප්‍රකාශය ගැන කන වැටුණු මහාකාශ්‍යප හිමිට, මහාකාශ්‍යප මහරහතන් වහන්සේට ඇති වුණේ විශාල වේදනාවක්, විශාල කනගාටුවක් ඇති වුණා, දුකක්. අනාගතයේ ඇති වෙන්න පුළුවන් තත්වය අවබෝධ කරගත්ත මහාකාශ්‍යප හිමි වහාම මේකට පිළියමක් යොදන්න ඕනි බව වටහා ගත්තා. දැන් අර වගේ කතාවක් පිට වුණේ කාටින්ද? බුද්ධ පුත්‍රයෙකුගේ කටින්. ඒ අනුව භික්ෂූන් වහන්සේලා එකතු ඉක්මනින්ම මේකට ප්‍රතිකර්මයක් යොදන්න ඕනි කියලා අවබෝධ කරගෙන වහාම සජ්ජායනාවක් කිරීමට තීරණය කරා. ඒක තමයි පළවෙනි සංගායනාවට බලපාපු ප්‍රබලම ප්‍රධානම ආසන්නම හේතුව. උදේ මේට අමතර තවත් හේතු ගොඩාක් තිබුණා මේ සඳහා බලපාපු. ඒකෙන් හේතු රාශියක්ම තියෙනවා. ඔගලන් දන්නව මාත් පොඩ්ඩක් ඉක්මනින් කියන්නද හේතු ටික? එකක් තමයි අර මලසුනක මල්මින් විසිරලා තිබුණු ධර්ම විනය. ඒක රාසී කරන්න ඕනේ. මලසුනක මල් මල්ලාසනේක මල් විසිරලානේ තියෙන්නේ. සුදු මල්, පාට මල්, රතු මල් නේද, සුමුද මල්, ඒ විදියට. ඒ විදියට තමයි මේ බුදුදහමත් විසිරලා තිබුණේ. ඒ ධර්ම විනයත් ඒක රාශී කිරීම. ඒ වගේම බුද්ධ කාලේ හිටිය ඡන්න කියලා භික්ෂුවක්. ඒ භික්ෂුව හරි හිතුවක්කාරී භික්ෂුවක්. අනිත් අයට මෙල්ල නොවන භික්ෂුවක්. ඒ නිසා බුදුන් වහන්සේම ප්‍රකාශ කළා මේ ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩේ පණවන්න කියලා. දඬුවමක්. ඉතින් දැන් ඡන්න භික්ෂුවට ඒ විදිහේ බ්‍රහ්ම දණ්ඩේ වගේ දඬුවමක් පණවන්න නම් තනියම පුළුවන් දේ කාර්යය කරන්න පිරිසක් එකට එකතු වෙන්න ඕනේ. එහෙමනම් ඒ සඳහා මේ සංඝායනාව උපයෝගී කරගත්තා. ඊළඟට දරුවනේ මේ සංඝ සමාජයේ තුලින් ආනන්ද හිමියන්ට චෝදනා රහසක් එල්ල වෙලා තිබුණා. චෝදනා පහක් එල්ල වෙලා තිබුණා. ඉතින් මේ ආනන්ද හිමියෝ කියන ප්‍රබල භික්ෂුන් වහන්සේ නමක්. එතකොට ඒ වගේ භික්ෂුන් වහන්සේ නමකට සමාජයෙන් චෝදනා එල්ල වෙනවා කියන එක සුදුසු නෑ. ඒව නිරාකරණය කරගන්න ඕනි. එහෙම නිරාකරණය කරගන්න නම් මේ විදිහට සාමූහික පිරිසක් එකට එකතු වෙන්න ඕනි. එහෙමනම් මෙන්න මේ හේතුවත් මේ සංගායනාව සඳහායි වාල් කරගත්තා. ඒ වගේම ධර්ම විනය සුරක්ෂිත කිරීමට දැන් මේ වෙනකොට ධර්ම විනය පොත්පත්වල රචනා කරලා නැහැ නේද ඔය පුතේ? ඉතින් ඒ නිසා මේ ධර්ම විනය ආරක්ෂා කරගන්න ස්ථිරසාර වැඩපිළිවෙලක් ආරම්භ කරන්න ඕනි. ස්ථිරසාර වැඩපිළිවෙලක් අවශ්‍යයි. එතකොට මෙන්න මේ වගේ හේතු ගොඩාක් තිබුණට මේ හේතු හැම එකක්ම වගේ මේ සංගායනාව සඳහා ඉවහල් කරගත්තට ප්‍රධාන හේතුව වුණේ, ආසන්නම හේතුව වුණේ, ප්‍රබලම හේතුව වුණේ මෙන්න මේ සුබද්ද භික්ෂුව. අර කලින් කියපු ආකාරයේ සුබද්ද කියන භික්ෂුවගේ අභද්‍ර අශ්ලීල වචනය. එතකොට මේ සංගායනාවේ මූලිකත්වය අරගෙන කටයුතු කරේ කවුද? මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. ප්‍රධාන දායකයා කැපකරු වශයෙන් කටයුතු කරේ අජාසත් රජතුමා. එතකොට මේ සංගායනාව පවත්වන ස්ථානයේ පිළිබඳවත් විවිධ මත තිබුණා. දරුවනි, අපි දැන් එක එකනා එක එක මත ඉදිරිපත් කරනවා. අපි බුද්ධ පරිනිර්වාණය සිදුවිච්ච තැන තියමු. බුදු වෙච්ච ස්ථානයේ මේ සංගායනාව පවත්වමු. ඒ විදිහට එක එක තීරණවලට ඉලඹිලා අවසානයේදී ඒකමතික තීරණෙන් තෝරාගත්තේ රජගහනුවර. රජගහනුවර වේභාර පර්වතය පාමුල පිහිටි සප්තපර්ණී ගල් ගුහා දොරටුව අසල ඉදි කරපු අලංකාර මණ්ඩපයක. අලංකාර මණ්ඩපයක තමයි මෙන්න මේ සංගායනාව සිදු කළේ. මේ සඳහා මේ සංගායනාව සඳහා ප්‍රධාන වශයෙන් ආනන්ද හිමි, උපාලි හිමි වගේ භික්ෂුන් වහන්සේලා සහාය ලබලා දුන්නා. මේ සංගායනාව සිදු කිරීම සඳහා මාස 7ක් වගේ දිග කාලයක් ගත වුණා. ඒ වගේමයි දරුවනේ මේ සංගායනාවට මහරහතන් වහන්සේලා 500 නමක් සහභාගී වුන නිසාම පංචසතිකා සංගීතී කියලා මේ සංගායනාව හැඳින්ව පංචසතිකා සංගීතිය. ඒ වගේම මේ සංගායනාවට මූලිකත්වයේ ගත්තේ මහා කාශ්‍යප හිමි. ඒ නිසා මේ සංගායනාවට මහා කස්සප තෙර සංගීතිය කියලා කියනවා. මෙතනදී මුලින්ම සංගායනාවට ලක්කලේ සාකච්ඡාවට ලක්කලේ විනය පිළිබඳව. එහි නිසාම දරුවනේ මේ සංගායනාවට විනය සංගීතිය කියලා කියනවා. අවසානයේ දරුවනේ මේ සංගායනාව නිසා අපිට හොඳ ප්‍රතිඵල රාශියක් ලබා ගන්න පුළුවන් වුණා. සාර්ථක ප්‍රතිඵල රැසක් මේ තුලින් අපිට ලැබුණා. ඒ කියන්නේ අපි අර කලින් කියපු විදිහට අර විසිරලා තිබුණු ධර්ම විනය එක් රැස් කරගෙන සම්මුතියකට එන්න පුළුවන් වුණා. ඒ වගේම ධර්ම විනය කොටස් වලට කඩලා එක එක කණ්ඩායම් වලට බහර දුන්නා ඉදිරියට මුඛ පරම්පරාගතව අරගෙන යන්න කියලා. මොකද මේ සංගායනාවලදී මේ කරුණු පොත්පත්වල රචනා කරේ නැහැ. මුඛ පරම්පරාගතව කටපාඩමින් ඉදිරියට ගෙනියන්න කියලා එක එක කණ්ඩායම් වලට බාර දුන්නා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, අංගුත්තරනිකාය, සංයුත්තනිකාය, කුද්දකනිකාය කියලා කොටස් වලට බෙදලා දීඝනිකාය බාර දුන්නා ආනන්ද තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට. මජ්ක්‍ධිමනිකාය සහරියුත් තෙරුන්ගේ ශිෂ්‍ය පරම්පරාවට. අංගුත්තරනිකාය අනුරුද්ධ තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට. සංයුත්තනිකාය මහා කාශ්‍යප තෙරුන් ප්‍රධාන ශිෂ්‍ය පරම්පරාවට. ඒ වගේම කුද්දකනිකාය සියලුම භික්ෂුන් වහන්සේලාට කටපාඩමින් ඉදිරියට අරගෙන යන්න කියලා සැලැස්සුවා. දැන් මේ විනය පිටකයේ පස් ආකාරයකින් විනය සංග්‍රහ කරා. පරාජිකා පාළි, පහචිත්‍ය පාළි, චුල්ලවග්ග පාළි, මහා වග්ග පාළි, පරිවාර පාළි. නේද මේ සියලුම කොටස් විනයට අධිපති උපාලි හිමියන්ට බාර දුන්නා. ඔන්න ඔය ආකාරයෙන් මේ පළවෙනි ධර්ම සංගායනාවෙන් ධර්ම විනය රැක ගැනීම සඳහා විශාල ක්‍රියාමාර්ගයක් ගත්ත දරුවනේ. දැන් දෙවන ධර්ම සංගායනාව ගත්තම දැන් පළමු සංගායනාවෙන් පස්සේ කාලයක් ගත වුණා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සාසනේ උන්නතියට, එහෙම නැත්නම් සසුනේ දියුණුවට ක්‍රියා කරපු රජවරුණා හිඟ වුණා, රජවරු විරල වුණා. සද්ධා භක්තියෙන් තොර පාලකයින් තමයි බලයටපත් උනේ. පාලකයෝ ක්‍රියා කරේ හරීම බලකාමීව, බලයට තණ්හාවෙන්. මෙන්න මේ වගේ තත්ත්වයක් තුළ ඇතිවුණු මේ දේශපාලනික අස්ථාවර භාවය බුදුසසුන කෙරෙහි බලපෑවා. රාජපාලනේ බුදුසසුන කෙරෙහි කෙලින්ම බලපානවා. දැන් බිම්පිසාර රජතුමාගෙන් පස්සේ ඇතිවුණු මේ පීතෘඝාතක පරම්පරාව. පීතෘඝාතක කියන්නේ තාත්තා මරලා පුතා රජ වෙනවා, තාත්තා මරලා පුතා රජ වෙනවා. ඒ විදිහට තාත්තමර්ල පුතා රජ වෙනවා. දැන් මෙන්න මේ විදිහට ගත්තම බිම්බිසාර රජතුමාගෙන් පස්සේ අජාසත්, උදයබත්, අනුරුද්ධ, මහා මුණ්ඩක, දැන් මේ විදිහට රජවරු සියලු දෙනාම පීතෘඝාතකයෝ. මෙන්න මේ ආකාරයට සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100ක් ගත වුණයින් පස්සේ රජබවට පත් උනේ කාලාශෝක රජතුමා. අවුරුදු 100කට පස්සේ රජ වුණේ කාලාශෝකයන්. දැන් මේ කාලය වෙනකොට බුද්ධ ශාසනය දිනෙන් දිනම පිරිහීමටපත් වෙලා සාසනික අර්බුද උද්ගත වෙමින් තිබුණේ. අර පළවෙනි ධර්ම සංගායනා අවස්ථාවේදී සම්මත කරගත් ව්‍යවස්ථා ක්‍රමෙන් ගිලිහිලා ගිහිල්ලා තිබුණා. භික්ෂූන් අතරගත්තයින් පස්සේ සමහරු තමන්ට හිතුන විදිහට ස්වාධීනව කටයුතු කිරීමට පෙළඹිලා හිටියා. මෙන්න මේ අතරතුර එක දවසක් මේ කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ මේ විසල් පුරයට වැඩම කරපු අවස්ථාවේ මීට කලින් නොදැකපු අපූර්ව දර්ශනයක් දැක්ක දරුවනේ. මොකද දන්නවද? භික්ෂුන් වහන්සේලා පිරිසක් කහවණු සම්මාදමේ යනවා. භික්ෂුන් වහන්සේලා මෙසල්ලිල්ලිල කහවණු සම්මාදේ යනවා. සම්මාදමේ මේව ගත්තයින් පස්සේ මේව භික්ෂුත්වයට ගැළපෙන ඒවා නෙමෙයි. පස්සේ බලනකොට මේ වගේ එකක් නෙමෙයි භික්ෂුත්වයට නොගැලපෙන කරුණු 10ක්ම දස 50ක්ම හඳුන්වලා දීලා තිබුණා. කවුද මෙහෙම කරේ? වජ්ජිපුත්‍රක භික්ෂූන් වහන්සේලා. කාගේ තනුමැතිය ඇතිව මෙන්න මේ අය මේවා ක්‍රියාත්මක කරනවා. මේ සිද්ධිය දෙකපු මේ කාකණ්ඩ පුත්‍ර යස මහරහතන් වහන්සේ වජ්ජපුත්‍රකයන්ට එරෙහිව ක්‍රියා කරන්න ඕනි කියලා හිතුවා. මේක වැරදි කියලා හිතුවා. ඒත් මොකුත් කරන්න බෑ. ඇයි? මේ වජ්ජ පුත්‍රකයන් බලවත් හරිම සංවිධානාත්මකවයි හිටියේ. ඒ අයට විරුද්ධ වෙන්න නම් අනිත් කණ්ඩායම ඊට වඩා ප්‍රබල වෙන්න ඕනි. එහෙමනේ. දැන් ඒ අනුව මේ යස මහරහතන් වහන්සේ කොසඹෑ නුවරට වැඩම කරලා ප්‍රබල භික්ෂූන් වෙච්ච සම්බූත හිමි, රේවත හිමි වගේ බලවත් භික්ෂූන් වහන්සේලා පිරිසක් තමන්ගේ පැත්තට නතු කරගත්ත, හරවගත්තා. මේ කුඩා අනුකුඩා ශික්ෂාපද අභිභවන යමින් මේ වජ්ජපුත්තක භික්ෂූන් වහන්සේලා සම්මත කරගත්ත දස අකැප වස්තුව ප්‍රබල භික්ෂු කම්ටුවක් විසින් සලකලා බලලා ඒවා ධර්ම විනයට අනුකූල නැහැ කියලා තීරණය කරා. දැන් යස මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ගත්ත මේ තීරණයට වජ්ජපුත්තක භික්ෂූන් කැමති වුණේ නැහැ. ඒගොල්ලන්ට එරෙහි වෙනවට වජ්ජපුත්තක භික්ෂූන් කැමති වුණේ නැහැ. කොහොම හරි මේ ක්‍රියාදාමයෙන් නතර කරන්න හිතපු වජ්ජපුත්‍රකයින් මේ යස මහරහතන් වහන්සේට නොයේකුත් විනය නීති පනවමින් කෙනෙහිලිකම් කරන්න සූදානම් වුණා. ඒ දරුවනේ මේ කාලේ සාසනේ හිටපු මහ තෙරවරුන් ඒවට සැලුනේ නැහැ. මේ ප්‍රබල තෙරවාදී භික්ෂුන් වහන්සේලා විනය සාසනේ ආයුෂ වශයෙන් සැලකුවේ. විනයෝ නාම සාසනස ආයු. විනය සාය සසුනේ සාසනේ ආයුෂ වේ කියන මේ පිළිගැනීම මත දස වස්තුව වජ්ජපුත්‍රකයන් විසින් ඉදිරිපත් කරපු මේ දස වස්තුව අකැප බව ප්‍රකාශයට පත් කරා. අපකැයි කියලා කිව්වා. අකැපයි කියලා කියන්නේ සුදුසු නෑ කියලා ප්‍රකාශයට පත් කරා. මෙන්න මේ බව රජතුමාට කාලාශෝක රජතුමාට ප්‍රකාශ කරන්න ඕනි කියලා අවබෝධ කරවීමට විශාල භික්ෂු පිරිසක් සමග දැන් යස තෙරුන් වහන්සේ කොසඹෑ නුවර ඉඳලා වැඩම කරනවා විසල් පුරයට රජතුමාට මේ කරුණ කියලා දෙන්න. ඒ කොහොම හරි මේ ගමන නතර කරන්නත් වජ්ජපුත්‍රකෙන් නොයෙකුත් උපක්‍රම යෙදුවා. දන්නවනේ රජුට කේලම් කියලා විවිධ උපක්‍රම යෙදුවා. ඒ තවසානේදී රජතුමාට සත්‍ය තීරුම් කරලා දුන්නා. රජතුමාට සත්‍ය තීරුම් කරලා දුන්නා. රජතුමාගේ විශේෂ අනුග්‍රහය ඇතුව සංගායනාවක් පවත්වන්න තීරණය කළා. කාලාසුක රජතුමාගේ විශේෂ අනුග්‍රහය මෙන්න මේ සංගායනාව සඳහා ලබලා දුන්න දරුවනේ. එහෙමනම් මේ සංගායනාව පැවැත්වීමට ප්‍රබල ප්‍රධාන හේතුව වුණේ මේ දෙවන ධර්ම සංගායනාව සඳහා බලපාපු ප්‍රධාන හේතුව වුණේ මේ වජ්ජපුත්තක භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරපු දස වස්තුව. ඒක ඔයාලා දන්නව නේද? දස වස්තුව සිංගිලෝන කප්ප, දුවංගුල කප්ප, ගාමන්තර කප්ප, ආවාස කප්ප, අනුමති කප්ප, ආචින්න කප්ප, අමතිත කප්ප, ඒ වගේම ජලෝගි කප්ප, අදසක නිසීදන කප්ප, ජාත රූප රජත පටිගාන කප්ප. මේ විදිහට මේ ඇතැම් සමහර කුඩා ශික්ෂා ලිහිල් කරමින් අනුමත කරගත් මේ දස වස්තුව. අර උගලට මතකයිනේ බුදුන් වහන්සේ පිරිනිවන් මංචකේ ඉන්නකොට ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවලු. ආනන්ද හාමුදුරන්ට කතා කරලා කිව්වලු, ආනන්ද මගේ ඇවෑමෙන් පස්සේ කැමතිනම් ඔබ වහන්සේලා කුඩා අනු කුඩා ශික්ෂාපද කාලානුරූපව සංශෝධනය කරගන්න කියලා. කිව්වේ ආකංකමානෝ ආනන්ද සංඝෝ මමච්චේන කුද්දානු කුද්දකානී සික්ඛාපදානි සමූහණෙය. ආනන්ද මගේ ඇවෑමෙන් පස්සේ සංඝයා වහන්සේලාගේ කැමැත්තෙන් අවශ්‍ය නම් කුඩා අනු කුඩා ශික්ෂාපද ලිහිල් කරගන්න කියලා කිව්වලු. මෙන්න මේ උපදේශයේ වැරදි විදියට තේරුම් ගත්ත මේ වජ්ජපුත්‍රක භික්ෂුන් වහන්සේලා මොකද කරේ? තමන්ට කැමති කැමති විදියට ශික්ෂාපද වෙනස් කරගන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි මෙන්න මේ දසවස්තු ඔවුන් ක්‍රියාත්මක කළේ. එහෙමනම් මේ සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100කට පස්සේ කාලාශෝක රජතුමාගේ අනුග්‍රහයෙන් තමයි පැවැත්වුවේ. මේ සඳහා මූලිකත්වයේ අරගෙන කටයුතු කළේ සබ්බකාමී ජස මහරහතන් වහන්සේ. මේ සංගායනාව පැවැත්වුවේ විශාලා මහනුවර වාලුකාරාමේදී. රේවත, සම්බූත, යස, සාල්හ, කුජ්ජසෝහිත, වාසභගාමික එවගේ භික්ෂුන් වහන්සේලා විශාල සහයෝගයක් ලැබලා දුන්න මෙන්න මේ සංගායනාව සඳහා. දරුවනේ, මේ සංගායනාව, මේ සාකච්ඡාව අවසන් කිරීමට මාස 8ක කාලයක් ගත වුණා. එතකොට මේ සංගායනාව සඳහා පිරිස 700ක් සහභාගී වුණා. භික්ෂුන් වහන්සේලා 700ක් සහභාගී වුණා. ඒ නිසාම මේ සංගායනාවට සත්ත සතිකා සංගීතය කියලා කියනවා. සත්ත සතිකා සංගීතය. දැන් මේ සංගායනාවෙන් පස්සේ විනය විරෝධී ක්‍රියා කරපු භික්ෂුන් වහන්සේලාට නිග්‍රහ කරලා අකැප වූ මේ දස වස්තුව ප්‍රතික්ෂේප කරා. හැබැයි මෙතනදී විශේෂ දෙයක් වුණා. දරුවනේ, එකම සංඝ සමාජය මෙතනින් පස්සේ නිකායන් 18කට නැත්නම් 18කට බෙදිලා වෙන්විලා කැඩිලා ගියා. ඒ නිසා තමයි කියන්නේ දරුවනේ, මේ දෙවෙනි ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සංදිස්ථානයක් කියලා. දැන් ඕක විභාගෙදිත් තහනවා. දෙවන ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සංදිස්ථානයක් වන්නේ ඇයි කියලා. මෙන්න මේ හේතුව නිසා තමයි කියන්නේ දෙවන ධර්ම සංගායනාව සාසන ඉතිහාසයේ සංදිස්ථානයක් කියලා. අවසානයේදී මේ නිර්මල ධර්ම විනය ගරු කරපු භික්ෂු පරපුර තෙරවාදී වශයෙන්ුත් දසවස්තුව පිළිඅරගෙන අර සසුනෙන් නිරපණ ලද භික්ෂූන් මහා සාංගික වශයෙන්ුත් වෙනම සංවිධානයක් පිහිටුවාගෙන කටයුතු කරා. මේ විදිහට මේ දෙවන ධර්ම සංගායනාවේදී සිද්ධ වුණා. තේරුණා නේද දරුවනි, දෙවනි ධර්ම සංගායනාව. ඊළඟට දරුවනි, දැන් මේ තුන්වන ධර්ම සංගායනාව ගත්තම ත්‍රිපිටක සංගායනාව, මොග්ගලී පුත්තතිස්සතර සංගායනාව, මේ විවිධ නම් වලින් උත් මේ තුන්වන ධර්ම සංගායනාව හඳුන්වනවා. ඒතොර මේ කාලය තුල සාසන මාමක රජවරුන් පහළ නොවීම නිසා තවදුරටත් මේ සාසනික පරිහානිය වැඩි වුණා. මෙන්න මේ වගේ පසුබිමත් තුල තමයි චණ්ඩාශෝක රජතුමා බලයට පත් වුණේ. කවුද චණ්ඩාශෝක රජතුමා? අර දික්විජය පිළිවෙත අනුව, අර යුද්ධ කිරීමේ නියැලෙන හිටපු මේ රජතුමා කාලිංග කියන දරුණු යුද්ධයෙන් ලැබපු විශිෂ්ට ජයග්‍රහණය. ඔයාලේ පැත්ත දන්නවනේ, කතන්දරේ දන්නවනේ, මේ කාලිංග කියන දරුණු යුද්ධයෙන් ලැබපු විශිෂ්ට ජයග්‍රහණය චරිත විපර්යාසයකට හේතු වුණා. යුද්ධයේදී සිදුවන, ඒ කාලිංග යුද්ධයේදී සිදුවෙච්ච මහා මිනිස් ඝාතනය දැකලා කලකිරිලා, හිටපු රජතුමා නීක්‍රෝධ කියන අර සත්වියති කුඩා සාමණේර හිමි දැකලා සිත පහදවා ගත්තා. එතනින් පස්සේ රජතුමා ධර්මාශෝකයෙක් වුණා. තෙරුවන් සරණ ගිය අසහාය උපාසකයෙක් වුණා පුතේ. ධර්මාශෝක රජතුමා සාසන මාමකව අපරිමිත ධන පරිත්‍යාග කිරීම නිසා කටයුතු කරන්න පටන් ගත්ත. එතනින් පස්සේ භික්ෂූන් වහන්සේලාට නොයෙකුත් එක උපස්ථාන කරන්න පටන් ගත්තා. ධන පරිත්‍යාග කරන්න පටන් ගත්තා. සිව්පසෙන් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න පටන් ගත්තා. ඒ නිසා අන්‍යාගමික පූජකයන්, අන්‍ය තීර්ථකයන් මේ කිරෙහි ගිජු වෙලා සසුන්ගත වෙන්න පටන් ගත්තා. කහසිවුරු දහ ගන්නවා සසුන්ගත වෙනවා. ඒ උලංගේ අපේක්ෂාව උනේ මොකද්ද? බලාපොරොත්තු උනේ මොකද්ද? සසුන කෙලසීම, බුදු සසුන විනාශ කිරීම, ඒ වගේම රජතුමාගෙන් ලාභ සත්කාර ලබා ගැනීම. මෙන්න මේ අරමුණ ඇති විශාල පිරිසක් සසුන්ගත වීම නිසා මොකද්ද උනේ? දිනෙන් දිනම බුදු සසුන පිරීමටපත් වුණා. සිල්වත් භික්ෂූන් වහන්සේලා පරාජිත වුණා දරුවනේ. දුසිල් මහණුන් සමග විනී කර්ම කිරීමටවත් මේ සුසිල්වත් මහණුන් අකමැති වුණා. දැන් දුසිල් මහණුන් සසුන තුල පිරීලා සුසිල්වතුන් පරාජිත වෙලා ඒ අය මේ දුසිල්වත් භික්ෂූන් වහන්සේලා සමග විනී කර්ම කිරීමටවත් කැමති නැහැ. මෙන්න මේ බව දැනගත් රජතුමා ආපහු සැරයක් විනී කර්ම කරන්න කියලා ඇමතියන් අතේ පණිවිඩ යවනවා. ඒත් මේ සිල්වත් භික්ෂූන් වහන්සේලා කලකිරිලා රජ අනවත් පිළිගත්තේ නැහැ. ඒ අනුව රජතුමා සංඝ ස්ත්‍රවිර මොග්ගලීපුත්තතිස්ස මහා තෙරුන් වහන්සේගෙන් මේ ගැන අහනවා. ඇයි මොකද්ද මේකට හේතුව? සද්දිනක්ම උන්වහන්සේගේ රජතුමා ධර්මය ඉගෙනගෙන මේ දුසිල් මහණුන් නිසා සම්බුද්ධ ශාසනයට උදා වෙලා තියෙන ඉර නම තේරුම් අරගෙන වහාම සංගායනාවකට පසුබිම සකස් කරගන්නවා. මුලින්ම මොකද කරේ? සියලුම භික්ෂුන් වහන්සේලා පැලලුප් නුවර අශෝකාරාමයට කැඳවනවා. තනි තනිව අරගෙන ප්‍රශ්න අහනවා. බුදුන් වහන්සේ කිනම් වාදීද්ද බුදුදහම කියන්නේ? මොදැනි ප්‍රශ්න අහනවා. තනි තනියමනේ ප්‍රශ්න අහන. එතකොට එතනදී නිවැරදි පිළිතුරු දුන්න අය පමණක් තියාගෙන වැරදි පිළිතුරු දුන්න අනිත් අය 60,000ක් පමණ භික්ෂූන් වහන්සේලා සුදුරිදි හන්දවලා සසුනෙන් බැහැර කරලා දානවා. වැරදි පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේලා සසුනෙන් බැහැර කරනවා. ඉතුරු වෙච්ච සිල්වත් භික්ෂූන් වහන්සේලා අතරින් දහසක් පමණ තෝරාගෙන මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්තුවා. හරිද? එතකොට මෙන්න මේ ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහකත්වයෙන්, මොග්ගලීපුත්තතිස්ස හිමියන්ගේ මූලිකත්වයෙන්, බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236කට පස්සේ පැලලුප් නුවර අශෝකාරාමේ මෙන්න මේ සංගායනාව පවත්වනවා. මේ සංගායනාව සඳහා දරුවනේ භික්ෂුන් වහන්සේලා 1000ක් සහභාගී කරගන්නවා. භික්ෂුන් වහන්සේලා 1000ක් සහභාගී වුණ නිසා සාහස්සිකා සංගීතිය කියලා නම තියෙනවා. මේ සංගායනාව සඳහා දරුවනේ මාස 9ක කාලයක් ගත වෙනවා. ඉතාම දිග කාලයක් නේද? එතකොට දැන් මේ සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් ಭಾರತේ මධ්‍ය දේශයට පමණක් සීමා වෙලා තිබුණු බුදුදහම ප්‍රත්‍යන්ත දේශ ಭಾರತයෙන් පිටත රටවල් 9කට ප්‍රචාරය කරලා යවනවා. මේ සඳහා දක්ෂ ධර්ම කතික භික්ෂුන් වහන්සේලා පිරිසක් යොදවගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි දරුවනේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස ලංකාවටත් බුදුදහමේ පණිවිඩය අරගෙන ආවේ. තේරුණා නේද? මෙන්න මේ සංගායනාවෙන් පස්සේ බලන්න ලැබිච්ච ප්‍රතිඵල, මේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ ලැබිච්ච ප්‍රතිඵල. අපි දන්නවනේ අර දුසිල් මහණුන් 60,000ක් සසුනේ නිරපා හැරීම, ඒක ප්‍රතිඵලයක්. අනිත් එක මේ සංගායනාවේ සාසන පාරිශුද්ධියක් ඇති කරා. තේරුණාද? සාසන පාරිශුද්ධියක් ඇති කරා. මේ මෙතෙක් කාලයක් නතර වෙලා තිබිච්ච විනය කර්ම නැවත ඇති කරා. ඊළඟ කතාවත්තු උපකරණීය කියන ග්‍රන්ථයක් රචනා කළා. ත්‍රිපිටකය සම්පූර්ණ කරා. ධර්ම දූත සේවයක් ඇති කරා. දැන් මෙන්න මේ වගේ විශාල සේවාවන් රාශියක් අපිට සිද්ධ කරන්න පුළුවන් උනේ, කරගන්න පුළුවන් උනේ මෙන්න මේ තුන්වෙනි ධර්ම සංගායනාව නිසා. ඊළඟට පුතේ, දැන් අර ලංකාවේ පවත්වපු අලු විහාර සංගායනාව ගැනත් බලන්නකෝ. ඒ සංගායනාව ගැන බලනකොට මේ ලංකාවේ පවතු වලගම්බා රජතුමාගේ කාලේ මේ ලංකාවේ පැවැත්වුවා කියන මේ අලුවිහාර සංගායනාව. ඒ සංගායනාව බලනකොට මේ ත්‍රිපිටක බුද්ධ වචනය පැරණි ස්වරූපයෙන්ම තවදුරටත් පැරණි ආකාරයෙන්ම සුරක්ෂිත වීම, සුරක්ෂිත කර ගැනීම වගේ විවිධ හේතු නිසා මේ ත්‍රිපිටක ධර්මයට සිදුවෙන්න පුළුවන් හානි, විවිධ හේතුන් නිසා හානි සිද්ධ වෙන්න පුළුවන්, ඒ හානි වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීම වගේ හේතුන් මත තමයි, හේතුන් පදනම් කරගෙන තමයි මේ ලංකාවේ මේ අලු විහාර සංගායනාව පවත්වලා තියෙන්නේ. දැන් සියවස් 5කට වැඩි කාලයක් පවත්වාගෙන එනු ලැබුණු මේ ථෙරවාදී බුදුදහම පළමුවෙනි වතාවට, ප්‍රථම වතාවට මේ පුස්කොළ පොත්වල ලියුනේ මෙන්න මේ සංගායනාවේදී. ඒ නිසායි දරුවනි මේකට කියනවා, මේ සංගායනාවට කියනවා පුස්තකාරූඪ සංගීතය කියලා. සාසන මාමක ථෙරවරු මෙතෙක් කාලයක් මුඛ පරම්පරාගතව ත්‍රිපිටක ධර්මය, මුඛ පරම්පරාගතව ගෙන ආපු මේ ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීම තමයි මෙතනදි සිද්ධ වුනේ. මෙන්න මේ කාර්ය ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය කරපු උතුම්ම කටයුත්තක් දරුවනි. හරි වැදගත් නේද? දැන් මේ සංගායනාව පැවැත්වීමට හේතු, ඒ කියන්නේ මේ ලාංකීය භික්ෂුන් වහන්සේලා පෙළඹූ හේතු මොනවාද කියලා බලමු. ඒ සඳහා බලපාපු හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි දැන් අර බුදුදහම ලංකාවට ලැබිච්ච දවසේ ඉඳලා ඒක ආරක්ෂා කරමින් පවත්වාගෙන ආවි මේ මහාවිහාරයේ භික්ෂුන් වහන්සේලා. මේ සඳහා රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා. ඒත් මේ වළගම්බා රජතුමා දෙවෙනි වතාවට බලයට පත් වෙනවනේ කතන්දර. ඕගොල්ලන් දැන් මේ වෙනකොට දන්නවනේ මම දැන් කිටියෙන් මේ අරගෙන යන්නේ. මේ වළගම්බා රජතුමා දෙවෙනි වතාවේ බලයට පත්වීමත් සමග මේ තත්ත්වය වෙනස් වුණා. ඒ රජතුමා මහතිස්ස කියන හිමියන්ට අබේගිරිය කියන විහාරයේ කරවලා පූජා කරනවත් සමගම අර මෙහට අර්බුදයක් ගොඩ නැගෙන්න පටන් ගත්තා. මේ රජතුමා මේ ඉන්දියාවේ ඉඳලාපු ධර්ම රුචි කියන භික්ෂුවකගේ ඉගැන්වීම් අනුව ක්‍රියා කරන්න පටන් ගත්තා. මේ භික්ෂුවගේ ඉගැන්වීම් ථෙරවාදයේ බුදුදහමට පටහැනි, විරුද්ධයි. ඒ නිසා අනාගතයේදී කවදාහරි දවසක මෙන්න මේ ඉගැන්වීම් ථෙරවාදී බුදුදහමට හානි කරනවා ඇතැයි, කවදාහරි දවසක හානි කරනු ඇතැයි මේ ලංකාවේ ථෙරවරුන් තුල සැකයක් ඇති වුණා. ඒ නිසා තමයි මේ සංගායනාවක් කරන්න මේ විදිහට ලංකාවේ භික්ෂුන් වහන්සේලා තීරණය කරලා තියෙන්නේ. ඒ වගේමයි දුවේ පුතේ, තවත් හේතුවක් වුණේ මේ වළගම්බා රජතුමාගේ කාලේ ඇති වුණා දැමිනිතියා කියලා සාගතයක්. මේ කාලේ භික්ෂුන් වහන්සේලාත් මේ ආරහිගෙන් පිළෙන්න පටන් ගත්ත කණ්ඩ නැතුව. ඒ නිසාම ආහාර අහේනියන් නිසාම භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් අපවත් වුණා කණ්ඩ නැතුව. මේ වගේ තත්වයක් උඩ ඉතිරි භික්ෂුන් වහන්සේලාත් අපවත් වුණොත් මොකද වෙන්නේ? මෙතෙක් කාලයක් භික්ෂුන් වහන්සේලා කටපාඩමින් පවත්වාගෙන ආපු දේවල් සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ අනතුරුදායක බව අවධානයට යොමු කරලා මෙන්න මේ සංගායනාව කිරීමට මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා කටයුතු කරලා තියෙනවා. හරි වැදගත් නේද දරුවනි? තව දෙයක් තියෙනවා. මේ ලංකාවේ භික්ෂුන් වහන්සේලා සමහර අය මේ සාසනික පිළිවෙත් වලින් පිරෙන්න පටන් ගත්තා, වෙන් වෙන්න පටන් ගත්තා. එතකොට මේ தત્ත්වය මග හරවා ගන්නත් මෙන්න මේ සංගායනාව පැවැත්වීමට හේතුවක් කරගත්තා. ඒ වගේ හේතු රාශියක් දරුවනේ මෙන්න මේ ලංකාවේ පවත්වපු මේ අලුවිහාර සංගායනාව පැවැත්වීමට හේතු වුණා. මෙතනදී පුතේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි ග්‍රන්ථාරූඪ කිරීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. මෙතනදී ත්‍රිපිටක ධර්මය වාචෝද්ගතව පවත්වාගෙන කියන වචනයෙන් කටපාඩමින් පවත්වාගෙන යාමෙන් ඇති වෙන්න තිබුණු වෙනස්කම්. දැන් අපි කටපාඩමින් පවත්වාගෙන යනකොට ඕනම දෙයක් වෙනස් වෙනවනේ. එක එක අදහස් ඉදිරිපත් වෙනවා නේද? එක එක දේවල් කියවෙනවනේ. මෙන්න මේ වෙනස්කම් මේ ග්‍රන්ථාරූඪ කිරීමෙන් වළක්වා ගන්න පුළුවන් වුණා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා බෙදිලා වෙන් වෙලා ධර්මය ඉදිරිපත් කිරීම තුලින් තෙරවාදී බුදුදහමට එල්ල වෙන්න ත්‍විච අභියෝග අඩු වුණා. ඒ වගේම පුතේ වෙනත් තෙරවාදී රටවල තෙරවාදී බුදුදහම අභාවයට ගියපු අවස්ථාවල නැවත වතාවක් ස්ථාපිත කිරීමට මේ ග්‍රන්ථාරූඪ කරපු ත්‍රිපිටකය උපයෝගී කරගන්න පුළුවන් වුණා දරුවනේ. දැන් තේරෙනව නේද මේ සංගායනා තුලින් ත්‍රිපිටක ධර්මයේ උන්නතියට විශාල සේවයක් වුණා කියන එක. මෙන්න මේ ආකාරයට භාරතයේ ඒ වගේම වෙනත් රටවල්වලදී භික්ෂූන් වහන්සේලා එකතු වෙලා මේ විදිහට ගත්ත තීරණ නිසා තමයි අදත් මෙන්න මේ ආකාරයට උතුම් වූ මේ බුදුදහම ත්‍රිපිටක ධහම ලෝකේ සුරක්ෂිතව තියෙන්නේ. එහෙමනම් මේ උත්තරීතර අසම සම ධහම රැකගන්න අපිත් කටයුතු කරන්න ඕනේ. එහෙමනේ. දැන් ඔයාලට નિયમિત පාඩම් ඒකකයේ මම මේ ඉතාමත් කෙටියෙන් සාරාංශගත කළේ. ඔයාලා මේ පාඩම දැන් හොඳින් මේ වෙනකොට අධ්‍යයනය කරලා ඉතියෙන්නේ නේද? ඉතින් එහෙමනම් මේ පාඩම හොඳට තවදුරටත් ඔයගලන් අධ්‍යයනය කරලා උත්තර ලියන්න සූදානම් වෙන්න. දුවේ පුතේ මම මේ පාඩම ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් දෙන්නම්. දැන් ඒවට පිළිතුරුත් ලියලා ඔයාලගේ දැනුම තවත් තහවුරු කරගන්න. තවදුරටත් හොඳින් මේ පාඩම ඔයගලන් කියවන්න. මෙන්න මේ ප්‍රශ්න ටික ලියා ගන්නකෝ. පළවෙනි ප්‍රශ්නය. මේ ප්‍රශ්න ටික ඔයගලන් ලියාගෙන උත්තර ලියන්න. පළවෙනි ප්‍රශ්නය සංගායනාවක් යනු කුමක්ද? හරිද? දෙවෙනි ප්‍රශ්නය 1, 2, 3 සංගායනා පැවැත්වු ස්ථාන මූලිකත්වය හා දායකත්වය දැක්වූයේ කවුද? ඒතර මේ 1, 2, 3 සංගායනාවල පැවැත්වු ස්ථාන මූලිකත්වයේ ගත්තේ කවුද? දායකත්වයේ දැක්වූයේ කවුද කියලා ලියන්න ඕනේ. 3 වෙනි ප්‍රශ්නය 1, 2, 3 සංගායනා සඳහා බලපෑ මූලික හේතු මොනවාද? හේතු ගොඩක් තියෙනවා. මූලික හේතු මොනවාද කියලා ලියන්න ඕනේ. ඊළඟ ප්‍රශ්නය ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට සංගායනාවලින් සිදු මෙහෙය කුමක්ද? ධර්ම විනය ආරක්ෂා කර ගැනීමට සංගායනාවලින් සිදු මෙහෙය කුමක්ද? එහෙමනම් දුවේ පුතේ මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න. එහෙම කරලා ඔයාලගේ දැනුම ස්ථිර කරගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගෙන් අහන්න පුළුවන්. මෙන්න මගේ අංකය. මගේ ටෙලිෆෝන් අංකය ලියාගන්න. 0711 79746 මම බදුල්ල විහාර මහදේවී විදුහලේ බුද්ධාගම විෂය ප්‍රධාන ගුරුතුමිය මල්ලිකා දිසානායක ගුරුතුමිය. ඔයාල හැමෝටම තෙරුවන් සරණයි.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අද දවසේ ඌවේ ගුරු කිතරින් බුද්ධ ධර්මයේ පාඩව ඔබට කියලා දුන්නේ බදුල්ල විහාර මහදේවී බාලිකා විද්‍යාලයේ මල්ලිකා දිසානායක ගුරුමෑණියන්.